ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අගෝස්තු මාසයේ 21 වෙනිදා තවත් සිකුරාද දවසක SBS සිංහල ගුවන්විදුලියෙන් ලෝකයේ වටේ ගිහිල්ලා මේ ගෙවිගෙනන සතියේ උණුසුම් සහ වැදගත් තොරතුරු සොයා බලන්නයි අපි සූදානම් වෙන්නේ අපේ ලෝවට විදේශ විත්ති සමාලෝචනයෙන්. මේ සඳහා අපි සුපුරුදු හිතවතාව අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අයිබෝන් සුබෝදයන් අමල්. හොඳයි අමල්, අපි අපේ කතාබහ සුපුරුදු විදිහටම ආරම්භ කරමු. ලෝකයේ තිබෙන කොරෝනා වසංගතයේ අලුත්ම තත්ත්වයත් සමග මේ සතියේදී තවත් ආන්දෝලනාත්මක ඒ වගේම විවේචනාත්මක ප්‍රවෘත්තියක් වාර්තා වුණා චීනයේ වුහාන් නුවරින්. පූල් පාටි එකක් නැත්තම් පිහිනුම් තටාකයක් ආශ්‍රිතව පැවැත් වූ සාදයක් සම්බන්ධයෙන් මේක ඉතාම විශාල සාදයක්. ඉතින් තාමත් කොරෝනා වසංගතයේ කොරෝනා අර්බුදය පවතින වකවානුවක චීනය මේ ආකාරයෙන් ක්‍රියා කරන්නේ ඇයිදයි ලෝකයේ සියලුම රටවල් පාහේ නැවතත් ප්‍රශ්න කිරීමට ලක් කරලා තිබුණා. ඉතින් ඒ පුවතත් සමග මේ වන විට ලෝකයේ කොරෝනා වසංගතය අලුත්ම තත්ත්වය පිළිබඳව අපි මුලින්ම කතා බහ කරමු.
ඔව් මදුර, මුලින්ම අපි ගත්තොත් මුළු ලෝකයේම මේ වෙනකොට ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 22 මාර ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාවත් දැන් 108කට කිට්ටු වෙලා තියෙනවා. ඒ වගේම මේ පහුගිය සතියේ බොහෝ රටවල් වල ඒ දිනකට වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිවීමක් දක්නට ලැබුණා. විශේෂයෙන්ම යුරෝපා රටවල් වල, ඒ වගේම ලතින් ඇමරිකාවෙත් මේ විදිහට ආසාදිතයන් එකපාරට වැඩි වෙන ප්‍රවණතාවයක් පෙන්නුම් කරලා තියෙනවා. දැනට ලෝකයේ වැඩිම ආසාදිතයන් ඉන්න රට හැටියට ඇමරිකා එක්සත් ජනපදයේ තවමත් ඉදිරියෙන් ඉන්නවා. මිලියන 5.5කට වැඩි ප්‍රමාණයක් ආසාදිතයන්ට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ මේ වෙනකොට 175,000කට ආසන්න පිරිසක් මේ රෝගය නිසා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. දෙවන තැන බ්‍රසීලය මිලියන 3.4කුත්, තුන්වන තැන ඉන්දියාව, ශ්‍රී ලංකාවේ අසල්වාසී ඉන්දියාව මේ වෙනකොට මිලියන 2.8කට වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් ඇතිව ආසාදිතයන්ගේ පැත්තෙන් තුන් ලෝකයේ තුන්වෙනි තැනට ඇවිල්ලා තියෙනවා. ඉන්දියාව තවමත් මරණ සංඛ්‍යාව පැත්තෙන් හතරවෙනි තැන සිටින්නේ ඇමරිකාවටත් බ්‍රසීලයටත් මෙක්සිකෝවටත් පල්ලෙහැන්. ඉන්දියාවේ 53,000කට අධික පිරිසක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් උනායි කියලා වාර්තා වෙලා තියෙනවා. හතරවෙනි ස්ථානයේ ආසාදිතයන්ගේ පැත්තෙන් බලපුවාම රුසියාව තමයි බිලියනයකට ආසන්න ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින්නේ. ඉතින් මේ වෙනකොට ලතින් ඇමරිකානු කලාපේත්, ඒ වගේම යුරෝපයේ ජර්මනිය, ෆ්‍රන්සිය වගේ රටවලත් ඒ නැවතත් රෝගේ පැතිරීමේ වේගය එක්තරා වැඩිවීමක් පෙන්වනවා කියලා තමයි වාර්තාලා තියෙන්නේ. ඉතින් මේ කතාව මැද්දේ තමයි මදර ඔබ මුලින්ම කිව්වා වගේ චීනයේ වුහාන් නගරේ අපි දැන් කවුරුත් දන්නවා මේ වෛරසය ආරම්භ වුණයි කියලා. එහෙමත්නම් මේ වෛරසයේ ආරම්භක ස්ථානයේ හැටියට හඳුන්වන වුහාන් නගරේ ඔහු ලොකු පූල් පාටි එකක් පවත්වලා තියෙනවා. මේ උත්සවයේ සාදයට, මේ සංගීත ප්‍රසංගයට දහස් ගණනක පිරිස සහභාගී වුණා. ඒ එකම මේ පිරිස සහභාගී වන ඡායාරූප සහ ඒ වීඩියෝපට අන්තර්ජාලය හරහා සැරිසරන්න පටන් ගත්තා. දැන් බොහෝ දෙනෙක් සමාජ දුරස්ථභාවයේ, ඒ වගේම මේ මුඛ ආවරණ පැළඳීම පිළිබඳව මුළු ලෝකෙම කතිකාවක් වෙන අවස්ථාවකදී මේ වුහාන් වලින් ඒ ලැබිච්ච රූප රාමුවල ඒ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම හෝ ඒ මුහුණු ආවරණ, එහෙම නැත්නම් මේ මාස්ක් පළඳීම දකින්නට තිබුණේ නැහැ. ඉතින් මේ රූප රාමු අන්තර්ජාලයේ සැරිසරීමත් එක්ක, විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල මේක එකිනෙකා අතර බෙදා ගැනීමත් එක්කලා චීනයට විරුද්ධව ලොකු චෝදනාවක් එල්ලලා තිබුණා. මේක ඉතාමත්ම වගකීමෙන් තොරව කරන කාරණාවක් හැටියට නමුත් චීන බලධාරීන් පෙන්වා දෙන්නට උත්සාහ කරා. ඔවුන් දැන් සම්පූර්ණයෙන්ම මේ කොරෝනා වෛරසය පාලනය කරලා ඒ පැතිරවීම, එහෙම නැත්නම් මේ රට තුල කොරෝනා වෛරසය විවත්ත වීම මේ වෙනකොට 100% පාලනය කරලා ඒකේ හොඳ උදාහරණයක් තමයි මේ වුහාන් නගරේ නැවතත් ඒ සාමාන්‍ය සමාජීය කටයුතු ආරම්භ කරන්නට ඒ වටපිටාව ඇති වෙලා තියෙන්නේ කියලා. මේ සමහර අවස්ථාවල මේ වුහාන් ප්‍රාන්තයේ තිබිච්ච ඒ වීඩියෝපට, මේ පූල් පාටි එකේ වීඩියෝපට මිලියන 16කට වඩා වැඩි සංඛ්‍යාවක් එකිනෙකා අතර අපි කියනවා මේ ෂෙයා කරගෙන තිබුණා කියලා. ඒ තරම්ම මේ සමාජ මාධ්‍යවල අපිට කියනවා මේ වයිරල් වීඩියෝ එකක් බවට මේක පත් වෙලා තිබුණා. නමුත් චීන බලධාරීන් නම් මේ වෙනකොට ඒ සමාජ මාධ්‍ය වලින් එල්ල වෙච්ච විවේචනය ප්‍රතික්ෂේප කළා. ඔවුන් කියන්න උත්සාහ කරනවා මේ වෙනකොට චීනය මේ වෛරසය ව්‍යාප්ත වීම, එහෙම නැත්නම් සමාජය තුළ ව්‍යාපතිරීම සම්පූර්ණයෙන්ම තමන් පාලනය කරලා ඒකේ උදාහරණයක් තමයි කියලා මේ වුහාන් වල දැන් ඔවුන් ඒ පවත්වපු ලොකු මහජන සාදය.
අපේ ඊළඟ අවධානය යොමු වන්නේ රුසියාවට. රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවානී සයිබීරියාවේ රෝහල් ගත කළා තිබෙනවා කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. මේ ජාත්‍යන්තරයේ මහත් කතාබහට ලක්වන ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තිනවා. විෂ ශරීරගත වීමෙන් තමයි ඔහු මේ ආකාරයෙන් රෝහල් ගත වෙලා තිබෙන්නේ. මේකටත් දේශපාලනය බලපාලා තිනවා කියලා තමයි මේ වරිට වාර්තා වෙන්නේ. අමල් අපි කැමති ඒ සම්බන්ධයෙන් වාර්තා වෙන අලුත්ම තත්ත්වය දැනගන්නට.
මදුර රුසියාවේ විපක්ෂ ක්‍රියාකාරීන් ඉතාමත්ම අල්පයි. ඒ අතරනොත් ඇලෙක්සි නවාවි ඇත්තටම රුසියාවේ ජනාධිපති පුටින්ට එරෙහිවත්, ඒ වගේම ක්‍රෙම්ලිනේට විරුද්ධවත් බොහෝ අවස්ථාවලදී මේ දූෂණය පිටුදැකීම සම්බන්ධයෙන් විශාල සමාජ ක්‍රියාකාරීත්වයක් හැටියට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. ඔහු සයිබීරියාවේ රස්වීම් මාලාවකට සහභාගී වෙලා නැවතත් මොස්කව් නුවරට පැමිණෙන ගුවන් යානයකට ගොඩ වෙලා ස්වල්ප වේලාවකින් ඉතාමත්ම දරුණු ලෙස රෝගාතුරුණයි කියලා වාර්තා වෙනවා. ඉතින් ඔහු ඒ සයිබීරියාවේ ගුවන් තුටුපලේදී තේ කෝප්පයක් පමණක් බීලා තියෙනවා කියලා වාර්තා වෙලා තිනවා. බොහෝ වෙලාවට ඔහුගේ මේ තේ කෝප්පයට යම්කිසි විසක් මිශ්‍ර කරන්නටදී කියන සැකය දැන් මතුවෙලා තියෙනවා. මේ වෙනකොට ඔහුව සයිබීරියාවේ රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළයි කියලායි වාර්තා වෙන්නේ. මෙතනදී ඔහුගේ බිරිඳ උත්සාහ කරලා තියෙනවා ඔහුව රෝහලට ගිහිල්ලා ඔහුව බලන්න. නමුත් බලධාරීන් ඇයට ඒ කාරණාවට අවසර දුන්නේ නැහැ කියලා වාර්තා වෙනවා. ඉතින් මෙතන රුසියාව දැන් දැඩිව ප්‍රකාශ කරලා තියෙනවා මේ අවස්ථාවේදී ඇලෙක්සි නවාවිට අවශ්‍යයි සම්පූර්ණ ප්‍රතිකාර ලබා දෙනවා. යම් විදිහකින් ඔහුට විදේශගත වෙලා ප්‍රතිකාර ලබා ගන්නට අවශ්‍ය නම් ඒ පහසුකමුත් රුසියානු බලධාරීන් ලබා දෙන්න සූදානම් කියලා. නමුත් මීට කලින් අවස්ථා කිහිපයකදීත් රුසියාවේ ප්‍රධාන පෙළේ විපක්ෂ ක්‍රියාකාරීන්ට මේ විදිහ ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔවුන්ව විස ඔවුන්ගේ ශරීරයට ඇතුළත් කිරීම තුළින් සමහර අවස්ථාවල ඔවුන්ව ඝාතනය කරලා තියෙනවා. සමහර අවස්ථාවලදී ඔවුන් සදාකාලික රෝගාතුර තත්ත්වයට පත් කරලා තියෙනවා. ඉතින් මේකත් ඒ විදිහේ දේශපාලන ප්‍රහාරයක්, එහෙම නැත්නම් දේශපාලනමය පසුබිමක් ඇති සිද්ධියක් හැටියට තමයි රුසියාවේ විපක්ෂය හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේකද දැන් ජාත්‍යන්තර වශයෙන් විශාල ප්‍රවෘත්තියක් බවට පත් වුණේ. මොකද ඇලෙක්සි නවාවි තමයි රුසියාවේ ඉන්න ඒ ක්‍රෙම්ලින් බලධාරීන්ට විරුද්ධව ප්‍රසිද්ධියේ කටයුතු කරන අල්ප දෙනා අතරින් ප්‍රමුඛම ස්ථානය මේ අවස්ථාවේදී ගන්න පුද්ගලෙක් හැටියට හඳුනන නිසා ඔහු කීප වතාවක්ම රුසියානු බලධාරීන් විසින් හිරගත කළ තිබුණා. මේ මෑතකදීත් ඔහු අත්අඩංගුවට අරගෙන සති කිහිපයක් හිරගත කළ තිබුණා. රුසියාවේ ආණ්ඩුවට විරුද්ධව ඔහු විසින් මොස්කව් නුවර සංවිධානය කළ තිබිච්ච ඒ විරෝධතා නිසා, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළින් ජනතාව එක්රස් කර ගැනීමේ හැකියාවක් ඔහුට තියෙනවා කියන විශ්වාසය තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි ඔහු රුසියානු ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් වෙලා තියෙන්නේ.
ඔද අපි ඊළඟට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවටත් යම් ආකාරයක සම්බන්ධතාවක් තිබෙන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්. මොරිෂස් වෙරළ තීරයක ජපාන තෙල් නෞකාවක් අනතුරකට පත් වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් මේ වන විට ඒ කලාපයේ විශාල පරිසර හානියක් සිද්ධ වෙමින් පවතින ආකාරයක් තමයි අපිට දකින්නට නැත්තම් අසන්නට ලැබෙන ප්‍රවෘත්ති හරහා. මේ නෞකාවට ශ්‍රී ලාංකිකයෙකුත් සම්බන්ධකමක් තිබෙනවා. අපි කැමති අමල් සම්පූර්ණ විස්තරය දැනගන්නට.
මදුර, මේක ජපානයට අයිති තෙල් නැවක් MV වකෂියෝ කියලා. මේ තෙල් නැවේ කළු තෙල් ටොන් 10,000ක් විතර අරගෙන මේ නැව ජපානයේ සිට බ්‍රසීලයේ දක්වා ගමන් කරන අතරතුරේදී ජූලි මාසේ 25 වෙනිදා, කියන්නේ ගිය මාසේ 25 වෙනිදා මොරිෂස් රටේ වෙරළට කිට්ටුවෙන් ගමන් කරමින් තියෙනකොට ගල්පරයක හැපිලා මේ නෞකාව හරියටම දෙකට කැඩිලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ නැව දෙකට කැඩීමත් එක්කලා මේ නැවේ තිබිච්ච කළු තෙල් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට මොරිෂස් වෙරළ තීරයට ගලාගෙන ගිහිල්ලා ඒ විරලති විරලේ මේ අතරම මේක ලෝක උරුමයක් හැටියට සංරක්ෂණය කරලා තියෙන විරල තීරයක්. මේ විරල තීරයේ තියෙන මුහුදු ගල්පරත් ඒ වගේම ඒ ජලජ ජීවීනුත් යුනෙස්කෝ සංවිධානයේ විසින් අතරම ලෝක උරුමයක් හැටියට හඳුන්වලා සංරක්ෂණය කරුත ස්ථානයක් හැටියට නම් කරලා තියෙන්නේ. ඉතින් මේ පරිසරය පැත්තෙන් බලපුවාම මෙතන මේ විරලට වෙලා තියෙන හානිය අති විශාලයි කියලා ගණන් හදලා තියෙනවා. මොකද මේ කළුතෙල් නැවෙන් කළුතෙල් ගලා යෑම නිසා ඒ ඒ ප්‍රදේශයට වෙච්ච හානිය. ඉතින් මෙතනදී මේ නැවේ කාර්ය මණ්ඩලය ඉතාමත්ම වගකීමෙන් තොරව කටයුතු කළයි කියන චෝදනාව මත තමයි මේ වෙනකොට ඒ මොරිෂස් බලධාරීන් විසින් කාර්ය මණ්ඩලයේ ප්‍රධානියත් අනිකුත් ඒ සියලුම දෙනා මේ වෙනකොට අත්අඩංගුවට අරන් තියෙන්නේ. මෙතනදී ඒ නැවේ කපිතාන්වරයා ඉන්දියානු ජාතිකෙක්, ඔහුගේ දෙවෙනියා ශ්‍රී ලංකේය පුරවැසියෙක් හැටියට තමයි නම් කරලා තියෙන්නේ. මේ දෙපළ මේ වෙනකොට උසාවියට ඉදිරිපත් කරලා ඔවුන්ගේ ඔවුන්ට විරුද්ධව චෝදනා නැගීම මේ මාසේ 25 වෙනිදා වෙනකොට ලබන සතිය වෙනකොට කරන්නට නියමිතයි කියලා ඒ වාර්තා වෙන්නේ. ඉතින් මෙතන නොයෙකුත් අදහස් මතුවලා තියෙනවා මදුර මේ නැව මේ විදිහට වෙරළට කිට්ටුවෙන් ඇයි ගමන් කරේ කියන කාරණාව නොගැඹුරු මුහුදේ මේ නැව මොකද මේ විදිහට ගල්පර තියෙන ප්‍රදේශයක නොගැඹුරු මුහුදට පැමිණියේ කියන කාරණාව සම්බන්ධයෙන් මොරිෂස් බලධාරීන් විසින් නොයෙකුත් අදහස් පළ කරලා තියෙනවා. ඒකේ එක මතයක් තමයි මේ නැවේ කපිතන්වරයා ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක කර ගැනීම සඳහා, ඒ කියන්නේ මේ සිග්නල් එකක් තියෙන තනකට කිට්ටුණයි කියලා, ඒ කියන්නේ වෙරළ කිට්ටුවට આવොත් ජංගම දුරකථනයේ ඒ සිග්නල් එකක් තියෙන ප්‍රදේශයක් හැටියට ඔහු ඒ දුරකථන ඇමතුමක් ගැනීම සඳහා තමන්ගේ නෞකාව වෙරළට භයානක ලෙස වෙරළ කිට්ටුවට පැමිණියයි කියන චෝදනාව එල්ලවලා තියෙනවා. ඒ එක්කම මොරිෂස් බලධාරීන් විසින් මේ නැවට අනතුරු ඇඟවීමක් කරන අවස්ථාවේදී ඒ අනතුරු ඇඟවීම වලට ප්‍රතිචාර දැක්වුවේ නැහැ කියන චෝදනාවක් එල්ලවලා තියෙනවා. ඒකටත් මොරිෂස් බලධාරීන් කියන්නේ බොහෝ වෙලාවට මේ නැවේ කාර්ය මණ්ඩලයේ යම් පුද්ගලයෙකුගේ උපන්දින සාදයක් සමරමින් මේ නැවේ කාර්ය මණ්ඩලය ඒ කාරණාවේ යොමු වෙලා සිටිය නිසා මේ ආරක්ෂක කටයුතු ගැන හෝ ඒ නැව ගමන් කරන මාර්ගය සම්බන්ධයෙන් ඔවුන් එතරම් අවධානයක් මේ අවස්ථාවේදී සිදු කරේ නැහැ කියලා. ඉතින් මෙතන සාපරාධී ක්‍රියාවක් කළ හැටියට තමයි මේ වෙනකොට කාර්ය මණ්ඩලය අධිකරණ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව තමයි මේ ශ්‍රී ලංකා පුරවැසියෙක් හැටියට නම් කරලා තියෙන ඒ නැවේ දෙවෙනියා, එහෙම නැත්නම් කපිතාන්ගේ දෙවෙනියා උසාවියට ඉදිරිපත් කරන්නට නියමිතව තියෙන්නේ.
ඔබරදි සිටින්නේ SBS සිංහල ගුවන්විදුලිය ගෙන එන ලෝවටා විදෙස් විත්ති සමාලෝචනයටයි. අපිත් සමග සම්බන්ධ වී සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට FP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදියා අමල් ජයසිංහ මහතා. අමල්, අපි ඊළඟට කතා බහ කරමු මාලි රාජ්‍ය සම්බන්ධයෙන්. මේ වන විට මාලි රාජ්‍යයේ දැවැන්ත දේශපාලන සහ හමුදාමය කුමන්ත්‍රණයක් සිද්ධ වෙමින් පවතින ආකාරයක් තමයි අපිට ජාත්‍යන්තර ප්‍රවෘත්ති හරහා දැනගන්නට ලැබෙන්නේ. විපක්ෂයේ සහයෝගය දිනාගත් හමුදා කර්නල් අසීම් ගොයිටා තමා මාලි රාජ්‍යයේ නව හමුදාවේ ප්‍රධානියා නැත්නම් ප්‍රබලයා ලෙස හඳුන්වා දී තිබෙනවා. මේ සමගම මාලි රාජ්‍යයේ නැවතත් දේශපාලන සහ හමුදාමය වශයෙන් අර්බුදයකට ලක්වමින් පවතින ආකාරයක් තමයි ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. අපි කැමති ඒ සම්බන්ධයෙන් වාර්තාවක් දැනගන්නට.
ඔව් මදුර, මේ වෙනකොට කර්නල් අසීමි ඔහු ප්‍රකාශ කරලා තියෙනවා කිසිම ජීවිත අනතුරක් නැතිව ඔහු බලය අල්ලගත්තයි කියලා. ඔහු සහ ඔහුට පක්ෂපාතී හමුදා කොටස් විසින් මේ වෙනකොට මාලි රාජ්‍යයේ බලය අල්ලාගෙන තියෙනවා. ඔවුන් කෙටි කාලයකින් මහමැතිවරණයක් පවත්වන්නට කටයුතු කරනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් මේ ඒ එසේ කිව්වත් ජාත්‍යන්තර වශයෙන් ලොකු විරෝධයක් මේ වෙනකොට මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයත් ඒ වගේම යුරෝපා සංගමයත් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා වහාම සිවිල් පාලනයකට, එහෙම නැත්නම් හිටපු ආණ්ඩුවටම නැවත බලය ලබා දෙන්නටයි කියලා මේ හමුදා නිලධාරීන්ට ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන්ගේ බැරක්කවලට නැවතත් පිවිසෙන්නට කියලා. මොකද මේ මාලි රාජ්‍ය මදුර දැන් කාලයක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රඳවා තබා සිටින සාම වැඩපිළිවෙලක් තියෙන රටක්, අප්‍රිකානු රටක්. ඉතින් ශ්‍රී ලංකාවේ හමුදා බට පෙරසුත් මේ වෙනකොට මාලි රාජ්‍යයේ ඒ එක්සත් ජාතීන්ගේ සාමසාධක කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා. ශ්‍රී ලාංකික බට පිරිස් 250කට ආසන්න ප්‍රමාණයක් ඒ ප්‍රදේශයේ යොදවලා තියෙනවා. ඉතින් එවැනි ජාත්‍යන්තර හමුදාවක් රටේ සිටින අවස්ථාවක තමයි මේ විදිහට මාලි රාජ්‍යයේ යුද හමුදාවේ යම් කිසි පිරිසක් කර්නල් අසීමීගේ නායකත්වය යටතේ මේ විදිහට රාජ්‍ය බලය අල්ලගෙන තියෙන්නේ. ඔවුන් අග්‍රාමාත්‍ය බෝබූ සිසි සහ ජනාධිපති ඉබ්‍රාහිම් බබුකා කීටා කියන මේ දෙතලත් හිර අඩස්සියට පත් කළයි කියලයි වාර්තා වෙන්නේ. ඉතින් එවැනි වටපිටාවක තමයි මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් ලොකු පීඩනයක් මාලි බලධාරීන්ට දැන් එල්ල කරලා තියෙන්නේ. නමුත් මෙතනදී හමුදා ඒ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ උදවිය විපක්ෂයේ සහාය ලබාගෙන තියෙනවා ඔවුන්ගේ ඔවුන් විසින් මේ කරපු කාර්ය සඳහා. විශේෂයෙන්ම පහුගිය සති කිහිපේම මාලි අගනුවර විපක්ෂය විසින් සංවිධානය කරපු ආණ්ඩුවට විරෝධී රැලි කිහිපයක් පවත්වලා තිබුණා. ඉතින් මෙවැනිම විපක්ෂයේ රැලියක් පවත්වන්නට නියමිතව තියෙන වෙලාවක තමයි යුද හමුදා විසින් මේ විදිහට කුමන්ත්‍රණයක් දියත් කරලා රටේ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරය අත්අඩංගුවට පත් කරලා ඔවුන් බලය අල්ලගෙන තියෙන්නේ. ඉතින් අප්‍රිකානු අපි කියනවා මේ අප්‍රිකන් යුනියන් ඒ සංවිධානයත් මේ වෙනකොට දැඩි ලෙස මේ කුමන්ත්‍රණය විවේචනයට ලක් කරලා නැවතත් ඒ සිවිල් පාලනයට යන්න ඕනේ කියලා ඒ බලකිරීම ඔවුන් කරලා තියෙනවා. ඒ එක්කම ප්‍රංශය වගේ රටවල් මේ වෙනකොට ඔවුනුත් ලොකු බලපෑමක් කරලා තියෙනවා. මොකද මාලි රාජ්‍ය මීට කලින් ප්‍රංශය යටතේ තිබිච්ච රාජ්‍ය, ප්‍රංශයෙන් නිදහස ලැබපු රටක් මාලි රාජ්‍ය. ඉතින් ඔවුන්ගේ අධිරාජ්‍යවාදී යුගයේදී මාලි රාජ්‍ය පාලනය කරපු ප්‍රංශයත් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී රටේ ඒ නැවතත් ස්ථාවර භාවයක් ඇති කරන්නට. ඉතින් ඒ පිළිබඳ ඉදිරි සතියේ කොයි ආකාරයෙන් මේ කටයුතු සිද්ධ වෙයිද දන්නේ නැහැ. නමුත් මේ වෙනකොට ජාත්‍යන්තර හමුදාත් මේ රටේ මාලි රාජ්‍යයේ රඳවා තියෙන නිසා මේක ඇත්තටම එක්සත් ජාතීන්ගේ සංවිධානයේම ඉතාමත්ම දැඩි අවධානයට ලක් වෙච්ච කාරණාවක් බවට පත් වෙලා තියෙනවා.
හොඳ, අපි අවසාන වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ බෙලරුසී මතභේදාත්මක ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන්. මේ වන විට යුරෝප සංගමේ තමන්ගේ ස්ථාවරය දැනුම් දී හමාරයි මේ සම්බන්ධයෙන්. අමල්, අපි අවසාන වශයෙන් ඒ ගැන කතා බහ කරමු.
දැන් මදුර බෙලරුස් රාජ්‍යයේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බොහෝ දෙනෙක් මේ එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මොකද අසාමාන්‍ය විදිහට ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ජනාධිපතිවරයා නැවත වාරයක් තමන් ජයග්‍රහණය කරයි කියලා ප්‍රකාශයට පත් කරාට විපක්ෂය මේ ප්‍රතිඵල පිළිගැනීමට සූදානම් වුණේ නැහැ. ඔවුන් කිව්වා මේ ඡන්දය ඉතාමත්ම දූෂිත ඡන්දයක්, නැවතත් මේ ඡන්දය පවත්වන්නට ඕන ජාත්‍යන්තර අධීක්ෂණයක් යටතේ කියලා. ඉතින් එපමණක් නෙවෙයි මේ ඡන්දයට ඉදිරිපත් වෙච්ච ඒ විපක්ෂයේ අපේක්ෂිකාවට ඇයට රටෙන් පිට වෙනට, එහෙම නැත්නම් රටෙන් පලා යන්නට තත්ත්වයක් ඇති වුණා. මොකද ඒතරම් ඇයට විරුද්ධව රජයේ විසින් විශාල පියවරක් ගැනීමට සූදානම් වෙන අවස්ථාවකදී ලුකෂෙන්කෝ ජනාධිපතිවරයාට විරුද්ධව කිසිම කෙනෙක් ඉදිරිපත් නොවන අවස්ථාවක අවුරුදු 37ක පාසල් ගුරුවරියක් වන ස්වෙට්ලානා තිකනොව්ස්කායා කියන ගුරුවරිය ඉදිරිපත් වුණා මේ මැතිවරණයට. ඇයට ජයග්‍රහණය කරන්නට නොහැකි වුණා. නමුත් ඇයගේ ස්වාමි පුරුෂයා මීට කලින් අවස්ථාවකදී විපක්ෂ නායකයෙක් හැටියට ඉදිරිපත් වෙලා තිබුණා. ඔහුට ඡන්දයට ඉදිරිපත් වෙන්නට බැරි විදිහට ලුකෂෙන්කෝ ජනාධිපතිවරයා කටයුතු සම්පාදනය කළා තිබුණා. ඒ නිසා තමයි මේ විදිහට මේ අවුරුදු 37ක ගුරුවරියට මේ මැතිවරණයට මුණමිනුට සිද්ධ වුණේ. අවසානයේදී ඇයට රටින් පිට වෙන තත්වයට, රටින් පලා යන්නට අවශ්‍ය වෙන විදිහට ඒ කටයුතු රට තුළ සම්පාදනය ඇති වුණා. ඉතින් මේ සියල්ලම යුරෝප සංගමේ දැඩි විවේචනයට ලක් වෙලා තිබුණා. මේ වෙනකොට ඒ බෙලාරුස් රාජ්‍යයේ නැවත මැතිවරණයක් පවත්වන්නටයි කියලා බොහොම දැඩි විරෝධයක්, දැඩි බලපෑමක් යුරෝප සංගමෙන් දැන් එල්ල වෙනවා. මොකද මේ බෙලාරුස් කියන රාජ්‍යයේ මේ යුරෝපා කරේ තියෙන වැඩිම කාලයක් දූරේ හිටපු පුද්ගලයා හැටියට ඇලෙක්සැන්ඩර් යුකෂෙන්කෝ පත් වෙලා තියෙනවා. ඔහු සම්බන්ධයෙන් ඒ අසල්වාසී රටවලත්, ඒ වගේම යුරෝප සංගමයත් දැඩි විරෝධයක් මත වෙලා තියෙනවා. මොකද මේ පවත්වපු මැතිවරණය සම්පූර්ණයෙන්ම දූෂිතයි. ඒ එක්කම විපක්ෂයේ ප්‍රධානීන්ට මේ මැතිවරණයට මුහුණ දෙන්න වැළැක්වලා තමයි මේ කටයුත්ත සිද්ධ කරේ කියන චෝදනාවත් එල්ලවලා තියෙනවා. ඉතින් නැවතත් රට තුළ විරෝධතා රාශියක් මතුවෙලා තියෙනවා. නමුත් මේ විරෝධතාව මැඩලීම සඳහා මේ වෙනකොට ලුකෂෙන්කෝ ජනාධිපතිවරයා ඔහුගේ ආරක්ෂක හමුදාවන්ට නියෝග කරලා තියෙනවා. හදිසි නීතිය පාවිච්චි කරලා මේ විරෝධතාවෙන්, දැඩි විරෝධතාවෙන් දැන් රට තුළ මතුවෙනවා. නමුත් ඒවා වැළැක්වීමට කටයුතු කරන්නට කියලා ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක් දැන් යුරෝපයේ මේ බෙලරුස් රාජ්‍ය නිසා මේ අලුත් දේශපාලන අර්බුදය නිසා ඒ විශාල අර්බුදකාරී තත්ත්වයක්
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.